මෙදරට ගුරුගෙදරින් මීළඟට ඔබට සමීප වන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ චිත්‍ර විෂයට අදාළ පාඩම් මාලාවෙන් කොටසක්. ඔබ වෙත ගෙන එන්නේ කලාප අධ්‍යාපන කාර්යාලයේ දෙනුවර චිත්‍ර ගුරු උපදේශක KDKA ගුණරත්න සමගින් උදුල කසුන් බණ්ඩාර.
පස්ශ්‍රේණියේ චිත්‍ර කලාව සම්බන්ධවයි. ගිය සතියේ අපි අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ චිත්‍රශිල්පීන් ගැන කතා කළා. අද අපි ලංකාවේ තියෙන කලා පාරාදීසයක් වන සීගිරිය ගැන කතා කරමු.
නිපුණතා මට්ටම 7.1 අනුරාධපුර යුගයේ චිත්‍ර, මූර්ති, කැටයම් හා ගෘහ නිර්මාණ අධ්‍යයනය කරයි.
ක්‍රියාකාරකම 7.1.1 සීගිරි චිත්‍ර අගයමු යන පාඩම ගැන කතා කරමු. මේ අපේ පුංචි ලංකාවේ, ඒ කියන්නේ අපේ රටේ චිත්‍ර කලාව කවදා සිට ආරම්භය සිදුවන්නට ඇද්ද කියලා අපි දන්නවද? අපි පාඩමට කලින් මේ පිළිබඳව පොඩක් සාකච්ඡා කරමුද? නේද දුවේ පුතේ? මහා වංශයේ සඳහන් වන පරිදි විජය රජතුමාගෙන් පසුව ලංකාවේ කලාවට අලුත් මුහුණුවර ගෙනහැලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මහින්දාගමනයෙන් පසුවද ලංකාවේ කලාවේ විශේෂ පෙරලියක් වූ බව මහා වංශයේ ලියා තියෙනවා.
එතකොට ලංකාවේ කලාව පටන් ගන්නේ විජය රජතුමාගෙන්ද?
පුතා පොඩ්ඩක් මතක් කරන්න. විජය රජතුමාගේ පැමිණීම කුවේණි කුමරිය මොකක්ද කලේ විජය රජතුමා පැමිණෙන විට? මේ වෙරල් තීරියට පැමිණි ඔබතුමා කවුරුද?
මම ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුන් වෙමි. ඔබ මෙහි කුමක් කරන්නේද?
ඔබට පෙනෙන්නේ නැද්ද? මම අපි ඇඳුම් වියා ගන්න කපු කටිනවා. බලන්න දුවේ පුතේ, ඒක පුංචි නාට්‍යයක්. මේ වෙලාවේ කුවේණි මොකද කරේ? ඇඳුම් සඳහා කපු කටමින් තමයි ඉඳලා තින්නේ. මෙයත් අපේ කලාවේ කොටසක්. මතකනේ, ගියවර පාඩමේදී රැකියාවන්ගෙන් එකක් ලෙස මිය සඳහන් කරා.
ඇයි, මම අහලා තියෙනවා රාවණ රජතුමාගේ දඩු මොණරය ගැන. අහසින් ගිය මොණරෙක්ගේ හැඩයගත් යානයක් නේද? ඒකත් අපේ පැරණි චිත්‍රකලාවට උදාහරණයක්.
බුදුරජාණන් වහන්සේ අපේ ලංකාවට වැඩියා මැණික් පුටුවක ආරවුලක් විසඳගන්න.
මැණික් ඔබලා ලස්සනට හැදුව පුටුවක් වෙන්නේ නැති නේද? එයත් අපේ රටේ පැවති කලාවට සාක්ෂියක් නේද?
ඔව්. අපේ ඉතිහාසයේ මෙවැනි කතා ගොඩාක් තියෙනවා. නමුත් සමහර දේවල් මහාවංශයේ ලියවිලා නැහැ. ඒ නිසා සාක්ෂි හරිම අඩුයි. නමුත් පස්වන සියවසේ පමණ ඇඳපු අනුරාධපුර යුගයේ සීගිරි සිතුවම් නම් අදටත් දකින්න ලැබෙනවා.
අනුරාධපුර යුගයට අයත් චිත්‍ර තියෙන තවත් ස්ථාන තියෙනවා. හිඳගල, වෙස්සගිරිය, ගොනාගොල්ල, දිඹුලාගල, පුල්ලිගොඩ වැනි ස්ථානවලිනුත් අනුරාධපුර යුගයට අයත් චිත්‍ර දකින්න පුළුවන්.
ඔව්. අද අපි කතා කරන්නේ සීගිරිය ගැන.
සීගිරි පර්වත ප්‍රාන්තයේ නර්තන මණ්ඩපයේ දිව්‍යාක්ෂරාවනි රැඟුම් රඟනු මැන දල්වා කලදෝ දීප ශිඛා සීගිරි පර්වත ප්‍රාන්තයේ
සීගිරිය තියෙන්නේ
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලු කෝරළේ තැනිතල අපදේශයක විශාල ගල් පර්වතයක් තියෙනවා.
ඉතින් ඒ මහා විශාල ගල උඩද කාශ්‍යප රජතුමාගේ රාජමාලිගය තිබුණේ. සීගිරි ගලේ උස අඩි 600ක් විතර වෙනවා.
ඔව්, හිතාගන්න පුළුවන්ද කොච්චර ලස්සනට තියෙන්නේ නැද්ද? පළවෙනි කාශ්‍යප රජතුමා කාලය පුතාලා දන්නවද? ක්‍රිස්තු වර්ෂ 477 ඉඳලා 495 කාලයට අයත් එතුමගේ කාලය. ඒ විදියට කවුද පළවෙනි කාශ්‍යප රජතුමා කියන්නේ? එතුමා ධාතුසේන රජතුමාගේ දෙවන පුත්‍රයයි.
ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 2වන සියවස දක්වා ආරණ්‍ය වාසී භික්ෂුන් සිටිය බව සීගිරිය ළඟ තියෙන ගුහාවල ඇති බ්‍රාහ්මණ අක්ෂර වලින් කියවෙනවා.
සීගිරිය මෑත යුගයේදී සොයාගෙන ගත්තේ H.C.P. බෙල් මහතා විසින්.
සීගිරිය කියන්නේ සිංහේකුගේ ගිරයෙන් ඇතුල් වී ගලට නගින්නට ඇති නිසා කියලා සිතනවා. සිංහේකුගේ පාද දෙකක් ගල පාමුල විශාලව නිර්මාණය කරලා තියෙනවා. සීගිරිය ගැන තොරතුරු දැනගන්න පුළුවන් කොහොමද?
කැටපත් පවුරෙන්.
කැටපත් පවුර? ඒ මොකද්ද?
කැඩපතක්. ඒ කියන්නේ කණ්ණාඩියක් විදියට උපදාපු බිත්තියක්. පසුකාලීනව සීගිරිය බලන්න ආපු අය මේකේ ගීත සංකල්පනා ලිව්වා. සීගිරි කාන්තාවන් ගැන හරිම ලස්සන දේවල් මේකේ ලියලා තියෙනවා.
මට අහන්න ලැබුණා මෑත කාලයේදී මේකේ කවුරුද කෙනෙක් කුරුටු කෑවා කියලා. අපේ දේවල් විනාශ නොකර රැක ගන්න ඕනේ නේද? මල්ලියේ නංගියේ මේවා අපේ ඒවා පනසේ රැක ගන්න ඕනේ.
ලස්සන සින්දුවක්. සීගිරි කාන්තාවන් ගැන තමා ඒ සින්දුව ලියලා තින්නේ. සීගිරි චිත්‍ර අද දක්නට ලැබෙන්නේ කෙවෙනි දෙකක. එකක් බටහිර පැත්තේ කෙවෙනියක්. කාන්තා රූප 22ක් පමණ අද දකින්න පුළුවන්. මේ කාන්තා රූපවල උඩුකය පමණයි තියෙන්නේ ඇඳලා. ඒ කියන්නේ අද දකින්න තියෙන්නේ උඩුකය පමණක් ඇඳපු කාන්තා රූප 22ක්.
සීගිරි කාන්තාවන් 500ක් සිටිය බවත් ඒ අතර වීණාවක් අතින්ගත් කාන්තා රූපයක් තිබුණු බවත් කැටපත් පවුරේ සඳහන් වෙලා තියෙනවා. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ ගල මතද?
නෑ, ගල මතුපිට බදාමයක් ගාලා ඒ මතුපිට තමා චිත්‍ර ඇඳලා තියෙන්නේ. මොනවද දන්නවද මේ බදාමය හදන්න ඇරන් තියෙන්නේ? පිදුරු, දහයියා, මැටි, සාකපත්‍ර, කෙන්දි, සාකමැලියම්, හුණු ආදිය එකතු කරලා බදාමයක් හදලා ඒක අර ගල මතුපිට ගාලා තමා චිත්‍ර ඇඳලා තියෙන්නේ.
පිඳුරු, දහයියා, මැටි, සාකපත්‍ර, කෙන්දි, සාකමැලියම්, හුණු එකතු කරගෙන මේ බදාමය හදාගෙන තියෙනවා.
ඔව්, බදාමය ගල මතුපිට තවරලා ගල සුමට කරගෙන තමා චිත්‍ර ඇඳලා තියෙන්නේ.
තෙත බදාමේ එහෙම නැත්තම් ප්‍රෙස්කෝ බුවනෝ ක්‍රමයට නේද මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ?
ඔව්, සමහර විද්වතුන් කියනවා මෙය තෙත බදාමයක් මත ඇඳලා තියෙනවා කියලා. ඒකට හේතුවක් තමයි පුතේ අපේ සීගිරි චිත්‍ර යම් කිසි කාලෙක, ඒ කියන්නේ දැන් නෙමෙයි ටිකක් ඉහත කාලයේ මානසික ආබාධයක් තියෙන පුද්ගලයේ ඒව විනාශ කරන්න හදලා තියෙනවා. ඒවා ආය නැවත දැන් තියෙන තත්වයට ප්‍රතිසංස්කරණය කරේ ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි කියන මහත්තයා. මෙන්න මෙහිදී තමා අපි තීරණය කරේ මේවා ප්‍රෙස්කෝ බුවනෝ නැතහොත් තෙත්ත බදාමයක් ගා වේලෙන්නට පෙර චිත්‍ර ඇඳලා තියෙනවා කියලා. නමුත් දුවේ පුතේ, සමහරක්ගේ මතය නම් මෙය වියලි බදාමයක් මත චිත්‍ර ඇඳ කියලයි. ඒකට කියනවා ප්‍රෙස්කෝ සිකෝ කියලා.
ප්‍රෙස්කෝ සිකෝ කියන්නේ වියලි හුණු බදාමය මත ඛනිජ වලින් තනා ගන්නා ලද වර්ණ වලින් ඇඳීමේ ක්‍රමය නේද?
ඔව්. සීගිරි චිත්‍ර ශ්‍රී ලාංකීය සම්භවයකට තමයි ඇඳලා තියෙන්නේ. ඉන්දියාවේ අජන්තාවෙත් මෙවැනිම අප්සරා රූප තියෙනවා. මේ දෙකේම කාන්තා රූප ආභරණ වලින් තමයි අය මල් වලින් එහෙම සරසලා තියෙනවා. සීගිරි ගල ආශ්‍රිතවත් ඇති ලෙන් වල චිත්‍ර ශේෂ වශයෙන් හම්බ වෙනවා. උදාහරණ තමයි නයිපෙන ගුහාව.
සිසිවන ඌවන ඉඟ සුගගත හැකි මිටින නිසි පුළු ලුකුල රිය සක යුරු තිසර තන දිසිරන ලියව් රුසිරියුත් මේ පුර ගන ඇසිපිය හෙලන පමණින් නොවැති දෙවගන.
උදුල උදුල පුතේ, ඔයා කිව්ව කවිය සැරලිහිණි සංදේශේන කවියක්. බලන්න ඒකේ කාන්තාව කොයි තරම් දුරට වර්ණා කරලා තියෙනවද කියලා. අන්න ඒ විදියට ඒ කාන්තාවන් ඒ විදියටම මේ සීගිරි චිත්‍ර ශිල්පියා අඳින්න උත්සාහ කරලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. එතරම්ම මනස්කාන්ත කාන්තා රූප තමයි තියෙන්නේ. සමහර විට කාන්තාවන්ගේ මේ රූප අදි වර්ණාවකින් තමයි ඇඳලා තියෙන්නේ.
සීගිරි චිත්‍රවල කලා ලක්ෂණ මොනවාද?
දැනට ඉතිරි වෙලා තියෙන්නේ කාන්තාවන්ගේ උඩුකය රූප පමණයි. මේ රූප එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. කාන්තා රූප සම්පින්නණය කිරීමේදී දෙන්නා වශයෙන් හා එක්කෙනා වශයෙන් ඇඳලා තියෙනවා. හැම කාන්තා රූපයකම පහළ කොටස වලාකුළු වලින් ආවරණය වෙලා වගේ ඇඳලා තියෙන්නේ. ටිකක් කල්පනා කරලා බලන්නකෝ. ඕගොල්ලෝ සීගිරි චිත්‍ර දැකලා ඇති.
කාන්තාවන් කිලින්ම, ඒ කියන්නේ ඍජුව බලා සිටින්නේ නැහැ.
ඔව්. සම්පූර්ණයෙන්ම හෝ මදක්, එහෙම නැත්නම් පැත්ත බලාගෙන තමයි ඉන්නේ. මේ කාන්තාවන් මල්වට්ටි, මල්පොකුරු අතින් දරාගෙන ඉන්නවා.
අලංකාර රෙදි පිළි ඇඳගෙන ඉන්නවා. ආභරණත් පැළඳගෙන ඉන්නවා. මොනවද මේ සැරසිල සඳහා යොදාගෙන තියෙන මල්?
නෙළුම් මල්, අරලිය මල්, මානෙල් මල් වැනි ජාති.
නෙළුම් මල්, අරලිය මල්, මානෙල් මල්
වර්ණ කරලා තියෙන්නේ කහ පාට, රතු පාට, ගුරු පාට, කොළ පාට, නිල් පාටට හුරු අඳුරු කොළ පාට, කළු ආදී වර්ණවලින්. සුළු වශයෙන් මේ වර්ණවල ප්‍රභේදත් අරගෙන තියෙනවා. මොනෝද පුතේ පාට මං ආයිත් කියන්නම්. කහ පාට, රතු පාට, ගුරු පාට, කොළ පාට, නිලට හුරු අඳුරු කොළ පාට. එහෙම අරගෙන ත්‍රිමාණ බව දෙන්න චිත්‍ර ශිල්පියා උත්සාහ කරලා තියෙනවා.
මේ සමහර කාන්තාවන්ගේ ශාරීරික පාට කරන්න කහ පාට, රතු පාට යොදාගෙන තියෙනවා. අඳුරු කාන්තාවන් පාට කරන්න අරගෙන තියෙන්නේ නිලට හුරු අඳුරු කොළ පාට.
ඔව්, සමහර කාන්තාවන්ගේ ශරීරයේ පාට කරන්න කහ පාට, රතු පාට වගේ වර්ණ යොදාගෙන තියෙනවා. අර ඔයා කිවි චුට්ටක් අඳුරු කාන්තාවන් ඒගොල්ලෝ පාට කරන්න aran තියෙන්නේ නිලට හුරු අඳුරු කොළ පාට. පුතේ, මේ සමහර සීගිරි කතුන් උඩුකය ආවරණය කරගෙන තියෙන්නේ දුහුයි හැට්ටේකින්. අර ඔයා කිවි පෙර කියපු සින්දුව වගේ තමයි. චිත්‍ර ශිල්පියා කාන්තාවන්ගේ රූසපුව පෙන්වන්න මෙවැනි උපක්‍රම තමයි පාවිච්චි කළ තියෙන්නේ.
රූප වටා ජීවයෙන් පිරුණු රේඛාවක් ඇඳලා තියෙනවා.
ඔව් පුතා, ප්‍රාණ පූර්ණ රේඛාවක් ඇඳලා තියෙනවා. ප්‍රාණ පූර්ණ රේඛාවක්. ඒ විතරක් නෙමෙයි, රේඛාවේ ශක්තිය යොදාගෙන තියෙනවා. මොකද්ද රේඛාවේ ශක්තිය කියන්නේ? පින්සල යොදාගෙන තියෙන ඝනව සිහින්න යොදාගෙන තියෙනවා. ඉතින් මේ නිසා චලනය, ත්‍රිමාණ බව ආදී ඉතාම ලස්සනට මේ චිත්‍රශිල්පියාට පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා.
සීගිරි චිත්‍ර ගැන විද්වතුන් දරුව අදහස් මොනවාද?
සීගිරිය ගැන වඩාත් පිළිගත් නැත්නම් ජනප්‍රියම මතවාදය තමයි මේඝලතා හා විජ්ජුලතා කියන මතය.
මේඝලතා විජ්ජුලතා?
ඔව්, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියන්නේ මේ කාන්තාවන්ගෙන් වලාකුළු හා විදුලිය සංකේතවත් වන බවයි.
රන්වන් පාට කාන්තාවන්ගෙන් විජ්ජුලතා නැත්නම් විදුලිය පෙන්වනවා කියා කියනවා.
නිල්වන් කාන්තාවන්ගෙන් මේඝලතා නැත්නම් වලාකුළු පෙන්වනවා කියා සෙනරත් පරණවිතාන මහතා කියනවා.
කුවේණියන්ගේ දියණියන් දෙදෙනාගේ නම නේද විජ්ජුලතා මේඝලතා කියන්නේ? ඒ අය සංකේතවත් වන බව තමයි එතුමා කියන්නේ.
ඔව්, HCP බෙල් මහතාත් අදහසක් පළ කරනවා. එතුමා කියන්නේ රජමාලිගයට සම්බන්ධ බිසෝවරු හා සේවිකාවන් පිදුරංගල විහාරයට මල් පූජා කරන්න යනවා කියලා.
පිදුරංගල පන්සල සීගිරිය ළඟමයි තියෙන්නේ. නංගී මල්ලි, සීගිරි ගියාම පිදුරංගල විහාරයටත් යන්න අමතක කරන්න එපා. රාජකීය කාන්තාවන් රත්තරම් පාටිනුත් සේවිකා නිල් පාටිනුත් පාට කරලා තිනවා කියලා තමයි HCPP බෙල් මහතයා කියන්නේ.
ආනන්ද කුමාරස්වාමි මහතා කියන්නේ මේ කාන්තාවන් අප්සරාවන් කියලා. ඇයි දන්නවද? කාන්තාවන්ගේ ඉනින් පහළ වලාකුළුන් වැසින් ඇඳලා තියෙනවනේ.
අතේ මල් තියෙන නිසාත් එතුමා අප්සරාවන් කියනවා නේද?
ඔව්. අපි සීගිරිය ගැන ඉගෙන ගත්තේ මොනවද? ආයෙත් මතක් කරමුද?
අනුරාධපුර යුගයේ පස්වන සියවසට පමණ සීගිරි චිත්‍ර අයත් වෙනවා.
පළවෙන කාශ්‍යප රජ දවස තමයි සීගිරි චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. සීගිරි කාන්තා රූප 22ක් පමණ තියෙනවා. අද දකින්න පුළුවන් වෙන්නේ අන්න ඒ කාන්තා රූප ඉතිරි වෙලා තියෙන 22. මේ කාන්තාවන් මල් අතේ තියාගෙන තමයි ඉන්නේ. තනි වශයෙන් හා යුගල වශයෙන් ඉන්නවා.
සීගිරි කාන්තාවන් ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියන්නේ
විජ්ජුලතා හා මේඝලතා කියලා.
HCP බෙල් මහත්තයා කියන අදහස නම් පිදුරංගල පන්සලට මල් අරගෙන යන කුමාරිකාවන් හා සේවිකාවන් කියලා.
ආනන්ද කුමාරස්සාමි මහත කියන්නේ සීගිරි කතුන් අප්සරාවන් කියලා.
Thank you.
ඉසුරුමුණි විහාරය පිහිටලා තියෙන්නේ අනුරාධපුරේ නේද?
ඔව් පුතා, දැන් අපි සීගිරිය ගැන කතා කළානේ. අනුරාධපුර යුගයටම අයත් කැටයම් තියෙන ඉසුරුමුණිය ගැන කතා කරමු. අනුරාධපුර යුගයටම අයත් ඉසුරුමිනිය ගැන කතා කරමු. අපි ඉස්සෙල්ලා කතා කරේ චිත්‍රනේ. හැබැයි දැන් අපි කතා කරන්නේ කැටයම් පිළිබඳව. ඉතාම ලස්සන මනහර කැටයම් අදත් ඕගලන්ට දකින්න පුළුවන් ස්ථානයක් තමයි ඉසුරුමුණි විහාරය. කොහෙද දන්නවද ඉසුරුමුණි විහාරය පිහිටලා තියෙන්නේ? අනුරාධපුරේ තිසාවැව ළඟ රන්මසු උයන තියෙනවා. රන්මසු උයනට දකුණු පැත්තේ තමයි ඉසුරුමුණි විහාරය තියෙන්නේ.
අපි සින්දුවෙන් ඇහුවේ මූර්තියක් ගැන නේද? විස්මිත ගල් වඩුවෙක් කළ අපූරු නිර්මාණයක් නේද? ඒ සින්දුවෙන් කියන්නේ පෙම් යුවලක් ගැන නේද?
ඔව්, මේක ගල් කැටයමක්. ඉසුරුමුණි විහාරයෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉසුරුමුණි විහාරය අපේ ලංකාවේ ඉදිකළ පළවන සංඝාරාම පහෙන් එකක් කියලාත් කියනවනේ.
ඉසුරුමුණි විහාරය ඉසර සමන්න කියලා මහාවංශේ ලියලා තියනවා නේද?
ඔව්, දේවානම්පියතිස්ස රජතුමා ඉසර සමන විහාරය හදලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිදි වුණ අරිට්ඨ කුමාරයාට. ඉසුරු කුලදරුවන් 500 දෙනාටත් වැඩ සිටීමට කියලා මහාවංශේ සඳහන් වෙනවා.
ඉසුරු මුනි විහාරය බෞද්ධ පන්සලක් වුණත් මේ පන්සලෙන් අපට දකින්නට ලැබෙන ගල් කැටයම් වෙනත් තේමාවලින් තමයි දකින්නට ලැබෙන්නේ.
ඒක හරි පුතා. බෞද්ධ හා සම්බන්ධ ගල් කැටයන් නෙමෙයි ඉසුරුමුණි විහාරයෙන් දකින්න හම්බෙන්නේ. ඒව හරිම වෙනස්. මොනවද දන්නවද? පෙම්යුවල කැටයම, රජපෞල කැටයම, මිනිසා හා අස්වහිස කැටයම, ඇතුන් ජල කීඩා කරන විලාසයක් දැක්වෙන කැටයම අපිට දකින්න පුළුවන්.
ආයෙත් ඒ කැටයම් මතක් කරගමු නේද? පෙම්යුවල කැටයම, රජපෞල කැටයම, මිනිසා හා අස්වහිස කැටයම, ඇතුන් ජල කීඩා කරන විලාසය දැක්වෙන කැටයම.
ජලතලයට නැත්තම් ගල් කැබැල්ලට උචිත ගල් තැලයට නැත්තම් ගල් කැබැල්ලට උචිත විදියට රූප සම්පින්නණය කළා තියෙනවා.
චිත්‍ර ශිල්පියා තලයට උචිත ලෙස සම්පින්නණය කිරීම නේද? ඒ කියන්නේ
භාවාත්මක ගුණාංග මූණෙන් ඉරියව් වලින් ප්‍රකාශ කරලා තියෙනවා.
ගලකින් නිර්මාණය කළාට මට සිලුටු නිමාවකින් මේ ඉසුරුමුණි කැටය දකින්න පුළුවන්.
ඔව්. පෙම්යුවල කැටයම ගැන අපි දැන් කතා කරමුද? අර මුලින් අපි ගීතය ඇහුවේ. ඒ ගැන අපි කතා කරමු. මේ කැටයම ගල් කැටයම. කාන්තාවක් හා පිරිමි රූපයක් අර්ධ උන්නතව කැටයම් කරලා තියෙනවා.
අර්ධ උන්නත කැටයමක් කියන්නේ නිර්මාණයේ භාගයක් පමණ ගලින් මතු කරගෙන තිබීමයි.
හරියටම හරි පුතා. අර්ධ උන්නත කැටයමක් කියන්නේ නිර්මාණය භාගයක් පමණ ගලින් මතු කරගෙන තියෙන ඒවටයි. එවැනි කැටයමක් තමයි ඉසුරුමුණි පෙම්යුවල. පිරිමි රූපය දක්වලා තියෙන්නේ වාඩි වෙලා. ඒ පිරිමි රූපේ වම් කකුල උඩ කාන්තාව ඉඳගෙන ඉඳවා. තරුණයා බොහෝම හැඟීම් බරව ආදරෙන් ඉන්න විදිහ තමයි මේ මූර්ති ශිල්පයා මේක කැටයම් කරලා තියෙන්නේ.
මේ කැටයමේ කාන්තාව නම් බොහෝම ලැජ්ජාවෙන් ඒත් ආදරෙන් බිම් බලාගෙන ඉන්නවා.
පිරිමි රූපේට පිටිපස්සේ, ඒ කියන්නේ දකුණු ඉරහිස පැත්තේ කඩුවක් හා පලිහක් වගේ දෙයක් දකින්න ලැබෙනවා. ජීව ශක්තියෙන් පරිපූර්ණ ශක්තිමත් පිරිමි රූපයක් තමයි නෙලල තියෙන්නේ. පිරිමි රූපයේ උඩුකය නග්නයි. ඒ කියන්නේ උඩුකයට ඇඳුම අඳල නැහැ. නමුත් පූණ නූලක් වැනි දෙයක් දාලා තියෙනවා.
කාන්තාව දුහුල් ඇඳුම් පැළඳුම් ආභරණ ඒ කියන්නේ මාලවලලු පයට පාසලඹක් දමාගෙන ඉන්නවා.
ගුප්ත කලා සම්භවයට අයත් කලා නිර්මාණයක් තමයි මේ. මෙම කැටයම ගැන නොයෙක් විද්වතුන්ගේ මතක් තියෙනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත දක්වන අදහස නම් මෙම ගල් කැටයමින් පෙන්වන්නේ සාලිය අශෝක මාලා කියලයි.
සාලිය කියන්නේ දුටුගැමුණු රජතුමාගේ පුතා. සාලිය කුමාරයාට අශෝක මාලා කියන රූබර කාන්තාව හමුණු අවස්ථාව තමයි මේ. සාලිය කුමරු හා අශෝක මාලා අතර ප්‍රේමයක් තියුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඔව්, මේ දෙදෙනා හමු වෙන්නේ රන්මසු වෙනේ. මේ ළඟම තියෙන නිසා මේ මතවාදය තමයි ජනප්‍රියම මතවාදය. නමුත් තවත් මත කීපයක්ම තියෙනවා.
සිවහා පාර්වති බව කියලා.
ඒ විතරද පුතේ? මංජුසී බෝසතාණන්ගේ වේශයක් බවත් කියනවා.
සෙබලෙක් ඔහුගේ පෙම්වතිය හමු මොහොතක් කියලාත් කියනවා.
හරියටම හරි. ඔන්න අපි කතා කරා. මොකද්ද අපි කතා කරේ? පෙම්යුවල කැටයම ගැන. තවත් කැටයමක් තියෙන. අපි ඒ කැටයම ගැනත් කතා කරමුද? රජ පවුල කැටයම.
ඉසුරුමුණි විහාරයෙන් හමුවන අර්ධ උන්නතව නෙලපු ගල් කැටයම තමයි රජ පවුල කැටයම.
අඩි 4ක් පමණ දිග අර්ධ කවාකාර ගල් පුවරුවක තමා රජ පවුල නෙලල තියෙන්නේ. දුවල පුතාල මේක දැකලා තියෙනවද? චුට්ටක් හිතලා බලන්න. ඒ වගේ නිර්මාණයක් ගැන අපි හිතමුද? දැකලා නැත්තම් කොහොමද අඩි 4ක් පමණ දිග අර්ධ කවාකාර ගල් පුවරුක තමා රජ පවුල කැටයම නෙලල තියෙන්නේ. මේ කවාකාර ගල් පුවරුවේ මැද රාජලීලාවෙන් ඉඳගෙන ඉන්න පිරිමි රූපයක් තියෙනවා. දකුණු පසින් දෑත් ලය මත බැඳගත් පිරිමි රූපයක් තියෙනවා. ඒ රූපයත් නෙලල තියෙන්නේ ඉඳගෙන ඉන්න විදියටමයි.
තේජාංගිත පූරි පිරිමි රූපයට වම් පැත්තෙන් තරුණ කාන්තාවක් ඉඳගෙන ඉන්නවා. චාමර සරණ කාන්තාවක්ද පිටුපසින් ඉන්නවා.
රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසී මැද සිටින රූපයෙන් දුටු ගැමුණු රජතුමා ඉන්නවා කිය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියනවා.
ඒ විතරක් නෙමෙයි, පරණවිතාන මහත්තයා කියනවා දෑත් බැඳගෙන ඉන්න පිරිමි රූපය සාලිය කුමරුගේ කියලා.
රජවරුන්ගේ තේජාන්විතභාවය, කාන්තාවන්ගේ සියුමෙලි බව, මුහුණෙන් හා ඉරියව්වලින් භාවාත්මක ලක්ෂණ ප්‍රකාශ වන කැටයමක් තමා මේ රජ්‍ය පවුල කැටයම. ඉතාම ලස්සන. ඔන්න මතක් කරගන්න, අපි දැන් කතා කරේ රජ්‍ය පවුල කැටයම.
මිනිසා සහ අස්වහිස කැටයම දක්නට ලැබෙන්නේ ඉසුරු මුණියෙන්.
ඕ පුතේ, අපි දැන් තුන්වෙනි කැටයම වන මිනිසා හා අස්වහිස කැටයම ගැන කතා කරමු. ඒක කොහෙද තියෙන්නේ? මොනවද තියෙන්නේ? අපි මේ ගැන චුට්ටක් කතා කළ බලමු. වාඩි වෙලා ඉන්න මිනිසෙකුත් මිනිසාට පිටිපසින් අස්වැගේ හිසකුත් නෙලල තියෙනවා. දුවේ පුතේ, ඉසුරුමිනි විහාරයට යන තැන පොකුණක් තියෙන. මේ පොකුණේ ඉසුරුමිනි විහාරයේ පැත්තට වන්න තියෙන ගලක්. මේ ගල පාමුල පොකුණක්. පොකුණට ඉහළින් විහාරය ළඟින් පිහිටි ගලේම තමයි මේ මිනිසා හා අස්වහිස නෙලල තියෙන්නේ.
මේ කැටයම අර්ධ උන්නතව නේද නෙලලා තියෙන්නේ?
ඕ පුතේ, අර්ධ උන්නතවයි නෙලල තියෙන්නේ. ඉතා ශක්තිමත් පුරුෂෙක්, ඉතා ආඩම්බරව, නැත්තම් රාජලීලාවෙන් ඈත බලාගෙන ඉන්න විදියට තමයි නෙලල තියෙන්නේ. එයාගේ දකුණ කකුල දන හිසෙන් නමාගෙන ඉහළට නමාගෙන ඉන්නවා. අත, يعني දකුණු අත ඒ දන හිස මත තියාගෙන ඉන්නවා. වම් අත අසුනට බර කරගෙන බිම තියාගෙන ඉන්නවා.
මෙතුමා ඉඳගෙන ඉන්න ඉරියව්ව මහරජා ලීලාසන ඉරියව්ව කියලා කියනවා.
හරියටම හරි. ඒ විතරක් නෙමෙයි. එතුමගේ කන්වල වලලු හැඩේ ආභරණ දමාගෙන ඉන්නේ. හිස පළඳනාවකුත් තියෙනවා. ඉනිහි තියෙන්නේ නම් කෙටි ඇඳුමක් තමයි.
මෙම මිනිසගේ දකුණු බාහුවේ ලණුවක් පටලවාගෙන ඉන්න බවත් දකින්න නම් පුළුවන්.
ඔව්. ඒක අස්සයට සම්බන්ධ වගේ තියෙන්නේ. ඉසුරුමුණි විහාරයට ඉදිරිපස අදටත් තියෙන්නේ මහා වෙල්ලෑයක්නේ.
මිනිසා හා අශ්ව හිස පිළිඹදවත් නොයෙක් මත ප්‍රකාශ කරලා තියෙනව නේද?
ඔව් පුතේ. සෙනරත් පරණවිතාන මහත්ය කියන්නේ පර්ජන්‍ය හා අග්නි බවයි.
මිනිසා වර්ෂාවට අධිපති පර්ජන්‍ය බවත් අශ්ව හිස විදුලිය වන අග්නි සංකේතවත් වන බවත් ප්‍රකාශ කරනවා.
මිනිසා වර්ෂාවට අධිපති පර්ජන්‍ය බවත් අස්වහිස විදුලිය වන අග්නි සංකේත වන බවත් සෙනරත් පරණවිතාන මහත්ය කියනවා. කපිලීර්සිරයා බව ආනන්ද කුමාරස්වාමි මහතා කියනවා. තමස් තවත් අය කියනවා යුදසෙබලි නැතහොත් සෙනවියේ තම පෙම්වතිය හමු වුණ අවස්ථාවක් කියලා. ඊළඟට අපි ඊළඟ කැටයම කතා කරමුද?
ඇත්රජ කැටයමත් ඉසුරුමුණි විහාරේ පොකුණ ආශිතව තියෙන කැටයමක් නේද?
ඔව් පුතා, ඇත් රූප කැටයම. මේකේ ඉන්නේ ඇතුන්ගේ රූප. දැන් අපි කතා කරන්නේ ඇත් රූප කැටයම ගැන. මේක නම් නිර්මාණය කරලා තියෙන්නේ අල්ප උන්නත ශිල්ප ක්‍රමයට පිහිටි ගලෙන්මයි.
මෙම කැටයම පල්ලව කලා සම්ප්‍රදායේ ආභාෂය ලැබලා තියෙනවා නේද?
පොකුණේ වතුරට බැහැලා ජල ක්‍රීඩා වේදෙන ඇතුන් වගේ තමයි මට නම් පෙනෙන්නේ.
අපි අද ඉසුරුමුණිය ඇති පෙම්යුවල කැටයම, රජපෞල කැටයම, මිනිසාසා අශ්වහිත අසහිස කැටයම, ඇත්රූප ගැන කතා කරා නේද?
ඔව්. මේහන්නකෝ, කැටයම් ශිල්පයා ජල ක්‍රීඩා වේදෙන ඇතුන් වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉස්සරහට එන ඇතුන්, පැත්තට හැරිලා ඉන්න ඇතුන් තාත්වික විදියටම නිර්මාණය කළ තියෙනවා. ඇත්රූපවල රිද්මය, චලනය හරිම ලස්සනට නිර්මාණය කළ තියෙනවා. මෙම කැටයන් අර ඔයා කිව්ව වගේම පුතේ පල්ලව කලා සම්ප්‍රදායේ ආභාසයට තමයි නෙළල තියෙන්නේ. මේ කැටයමට සමාන කැටයම ඉන්දියාවේ මහාබලිපුරම්හි දක්නට ලැබෙනවා. ඉතින් අද අපි ඉසුරුමුණියේ තියෙන පෙම්යුවල රජපෞල කැටයම, මිනිසා හා අසහිස කැටයම, ඇත්රූප ගැන කතා කරා. දරුවනේ, ඇයි අපි මේ දේවල් අද කතා කරේ? ඔගොලු දන්නවා චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ තියෙනවා, පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා 30 ඉඳලා 40 දක්වා ලියන්න තියෙන ප්‍රශ්නයක්. අන්න ඒකෙදි වාක්‍ය වශයෙන් අපි චිත්‍රයක් අඳුනගෙන ලියන්න තියෙන. එතකොට අපි දැන් කතා කරපු එක නිර්මාණයක් නැත්නම් මෙහෙ ගුරු අත්පොතේ තියෙන නිර්මාණයක් දීලා ඕගොල්ලෝ වාක්‍ය පහක් ලියන්න ඕනි. ඒ සඳහා මෙන්න මේ අද කතා කරපු නිර්මාණ උපයෝගී කරගන්න පුළුවන්. ඒ විදියට ඒ නිර්මාණයක් ගැන හඳුනාගත්ත බව, ඊට පස්සේ චිත්‍ර ශිල්පියා, ශිල්පී ක්‍රමය, ඔය වගේ දේවල් තමයි ලියන්න තියෙන්නේ. ඒ හින්දා දයාබරදුවේ පුතේ මෙන්න මේ විදියට මේව තේරුම් අරගෙන ලස්සනට වාක්‍ය පහක් ලියන්න උත්සාහ කරන්න ඔබේ අධ්‍යාපන පොදු සහ පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී.